Honorable Isaac Rahman.
Mula mula sahannya Menteri tu meni, ada rata sengwardena sambandewa kata keranda awastawa lebichikan mama satu dat lebenwa. Ekat heitu tamai apa ada samasta rata me arthikewala bohoma pasbi mak vechi kala yedi mevagi sengwardena wede pilwak sambandewa. Idripat kelati yang kebohoma satu tak. Kecera manawa kiuut, api antue inne mama danna vidya te desiya visipas tena balanne. Tamangge rata idri dekme dia hitan netuwe. Tamangge wasi dia tamai kata karne dia api te dakin netienwa. Hitapu raja hari. Pawatinnya raja hari, yang kisi beda pilak, rata arthik venue engena manang, api ekat eh meh ekna amas saya ke dendo nai. Eh mana tu eh, ek adu partienwa, mek adu partienwa, mek hari ne, kata akara akara hiti anang, api ader niya me rata ine, janata eh meh dam, hingene ek vidir tamai me rata ine. Api desa pala ke aharaga patwenne ke ahande dayak nete. Api ada kata kerana wa loke I diunu macchi rata gane. Singapura dia api kata kerana wa. Eh hitapu agameti Lee Kuan, eva agametu mahatte ke hitapu parlimen tuya CLM dipaksha andu paksha. Hemek kenama udah ukarapuni saat amai ada loke me. Pilihan anda pulang media itu, apa sabab itu ma, ini rata, idri patwalatienna. Ewa agama Malaysia udah api kata kerana ma, Malaysia dia kata kerana gianang, Malaysia ni dah hasil pasi, ekam anu paksa tamai, ini rata pahl nak kerui, ini CLM, metia meti gollo, mandiri baru, ini raja, janata awa pat kerui. Rata arti ke idir taranya none kela, ye janata awe, patkarapunisa ye menteri baru, emeti baru, patkarapun raja ite, wiswasing, loke arti ke ihalam rata ekvidi ite, idiri patkaran napulwa idir ite kada kada itu keruwa. Langgadi api belua, ye ite po, agametu mage, winai wade pilivela, rata ite obinne kela, ite po, Mahathir Mohamad. Enak ya, loko memaisa gihilla, meuda langgadi, meti warnen dinala, nevatawata awak karti ke idir tiara yanda puluan wede pulak, itu mah hadagane kapit daki ne puluan. Ewa agamatamai Nelson Mandela, South Africa agen api kata kerana, erate South Africa janata awat, sudda angge, yata patwela, thamangge, jiwite vitra ine. Arthik apa, CLM neti kerla, nidaha sa unat apa sese, sidd suddan ta, sahane diila, arthik idir dia, gaman kerap kapi balagan itu ya. Eh manang, meter dia api dekaki neti ene dekak thamai, ekat eka, atadik keragane, merate arthik vinasa nakuala, api de balan de puluan, loke, diunu eci rata dia dekaki nakota, hemerata me. Anit rata walit tak ke, sama giusuma, velanda giusuma, arahatamai diunu velati ini, ekamah rata rawat, tanima sakti agne diunu araha yand, ada loke, apitu daki ne puluan, dang diunu velati ini rata tamai, China, eva agama Singapura, Singapura rata tak ke, api giusuma kahasa anggar lati inwa, ekah. Verdi tibanang, niverdi kerla, idir itu arang yang doai, ekatamai, raja, yutu kamak, eva agama, vipakshe inaet, me rata ina, ader ni janata otakarnya yutu kamak nang, ekatabo, ekatet, engel dik kerakerakeret, pahapahasa karnye kini kewati nakamak ne, gaman keranda pulau amidi ete, meka verdi, meka niverdi keranda, meka hari kasanda, meka yang doai kila. Kerabut fitrai gaman kerana puluan. Ia mana tiunut ඔබ තමුන්නාසලා හිතාගන්න අපි මොන කයිවාර ගැහුවත් කවුරු බාලයට පත් කරොත් මේ ලෝකෙම මේ ලංකාව අපේම පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අනිවාර්යම හරියට එකතු කරලා එදා සිංගප්පූර් වාගේ මලේෂියා වාගේ ඒ වාගම සවුත් ආප්‍රිකා නායකයෝ ගමන් ගියේ විදියට අපි 225 දෙනා මේ රටේ පාලන කරන නායකයාට අවස්ථාව දුන්නේ නැත්නම් තව අවුරුදු කීපය තුරදී මේ රටේ ඉන්න ජනතාවට අපි ඉතුරු කරලා යන්නේ සෝමාලියා තන්සානියා වාගේ රටක් තමයි ඉතුරු වෙලා යන්නේ කියලා අපි මායතුළු 225 දෙනා අපි හිතන්න ඕනයි. ඒ නිසා කරුණා කරලා අපි දියා මේ රජේ ඉන මේ රටේ ඉන කෝටි දෙකහමාර ජනතාව ඡන්ද දීලා අපි එපත් කරුවේ මහා විශාල විශ්වාසවින් මේ රටේ ඉදිරියට ගමන් කරලා ලෝකමේ ඉදිරිපත් වෙලා තියෙන සිංගප්පූර් විදියට ඒ වගේම මැලේසියා විදියට මේ රටේ දියුණුවක් කරා යන්න පුළුවන් කියලා තමයි අපි දියා බලලා ඡන්ද දුන්නේ. නමුත් ඒ ඡන්ද ටික අරන් අපි මොනවද කරන්නේ? අපි එකට එක ප්‍රශ්න ඇති කරගෙන ආර්ථිකය විනාශ කරන එක අපිට අද දකින්න පුළුවන්. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, කැබිනට් ඇමතිවරුනි, 2015 මහමැතිවරණයේදී විශේෂ විදියට මේ රජයේ පත්කරුවේ මේ රටේ සමගිය සාමය ජාතිවාදී ආගම්වාදී අන්දවාදී නැති විදියට සමස්ත ලෝකයේ පිළිගත්තු රටක් විදියට ආරයන්න ඕනේ කියලා තමයි. මෙතනදි තව ප්‍රශ්නයක් කියනවා, අපේ මේ අවුරුදු දෙක තුනේ තුලදී ආර්ථික ප්‍රශ්නයක් ඇතිවෙන්න පළවෙනි හේතුව තමයි පහුගිය රජයේ ජාතිවාදී ආගම්වාදී අන්දවාදී විදියට ප්‍රශ්න ඇති කරවා. ඒ නිසා තමයි ඒ රජයේ විනාශ කරලා ඒ රජ අන්ද පරාදයක් කරලා නැවත වතාවක් අපේම රජයක් 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකයාටදී ගරු අගමැති රනිල් වික්‍රමසිංහ දෙපළම පත්කරුවේ නැවත වතාවක් සිංගප්පූර් විදියට මැලේසියා විදියට ඒ රට ජාතිවාදී හිටියා. ඒ ජාතිවාදී සියලුම තුරන් කරලා ආර්ථිකය ඉදිරියට යන්න පුළුවන් විදියට පත්කරන අවස්ථාව තමයි ආදරණීය රටේ ඉන කෝටි දෙකහමාර ජනතාව වරම දුන්නේ. ඒ නිසා අපිට ඉදිරියට යන්න පුළුවන් ගරු සභාපතිතුමනි, අපි හරියට ගමන් කරොත් පමණයි. එහෙම නැතුනොත් කොච්චර සංවර්ධන කොච්චර වැඩපිළිවෙල ගෙනාවත් අනිවාර්යම මේ රටේ ජාතිවාදියක් ආගම්වාදියක් අන්දවාදියක් සමගියක් නැතුව ඉදිරියට යන්න බෑ. තව දෙයක් මං කියනනම් මේකට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. අපේම දැන් ගොයි මහතුරු කව කන්න හතරක් ගොයිතන් කටයුතු වල නැතුව දැන් පීඩනපත් වෙලා තියෙන යුගයක්. මම ළඟදි ගියා, රාජාංගන ගියා, මලගෙදර තුනට ගියා. ඒ මලගෙදර තුනම ජනතාව කිව්වේ අපේ මන්ත්‍රීතුමා වපුරලා මාසෙ ඉවරයි, ගියේ කාලය තමයි 3500 පොහොර තිබ්බා, සල්ලි තිබ්බා, පොහොර නැතුව තිබ්බා. අපි අලුතෙන් ඇමති කෙනෙක් පත් කරුවා, මෙදා හරි හිතුවා පොහොර හරියට ලැබයි කියලා. මාසෙ ගිහිල්ලා තාම ගොයිතන් කටයුතු වලට 1500 අඩු කරලා තියෙනවා, සහනෙක් විදිහට 500 අඩු කරලා තියෙනවා. නමුත් ගොයි මහතුරුට තාම පොහොර දීලා නැහැ. කුෂි මහතුරු ගාව අහනකට කියනවලු ලබන මාස 4 වෙනිදා එන්න ලියනවා කියලා. අනේ සභාපතිතුමනි, මාසයක් ඉවරයි, ලබන මාස වෙනකොට මාස දෙකක් ඉවරයි. කපන්න වෙන්නේ බොල් තමයි, වී කපන්න බෑ, බොල් තමයි කපන්න වෙන්නේ. නිසා ගෞරවණීයලිමක් කරනවා ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ඒ වගේම කුෂිකර්ම ඇමැතිතුමනි, ඔබතුමාව පත්කරුවේ හිටපු ඇමැතිතුමාට ඒ වැඩපිළිවෙල කරන්න බැරි වුණා, ඔබතුමා හරියට කරයි කියලා. නමුත් ඔබතුමාටත් ඒ වැඩපිළිවෙල තාම කරන්න බැරි වෙලා තියෙනේ. මම දුකෙන් කතා කරනවා. මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් විතරයිනේ ලංකාව කරන ගොයි මාතුරට තාම 1500ටවත් 500ටවත් පොහොර ලබා දෙන්න බැරි අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ගෞරවණීයලිම කරනවා. රටේ ආර්ථිකව කරනවා නම් මේක කුෂිකර්ම රටක්. මේ රටේ කුෂිකර්ම වලින් ඉදිරියට අර යනවා නම් ඒකට අවශ්‍ය දේවල් කරන්න ඕනයි. නමට කුෂිකර්ම රටක් කියලා වැඩක් නැහැ. රටේ සංවර්ධනයක් කරනවා කියලා සිංගප්පූරුවට කිව්සම කාලා හරියන්නේ නැත්නේ අපේම රටේ ගොයි මහතුරුන්ට අත්‍යවශ්‍යතාවල් තමයි පොහොර මේ පොහොර නැත්තනම් කොහමද ගොයි මහතුරු ගොයිතන් කටයුතු කරන්නේ ඒ නිසා කරුණාවෙන් ඉල්ලනවා මේ අවශ්‍ය කටයුතු ඉක්මනින් ලබා දීමට කටයුතු කරන කියලා මම දෙමළින් වචන දෙකක් තුනක් කතා කරනම් එනෝඩි අනුරාධපුර මාවට விவசாயிகள் தற்பொழுது விவசாயத்தை ஆரம்பித்து இன்று ஒரு மாதம் முடிந்து வந்திருக்கின்றன ராஜாங்கனையிலே வாழ்கின்ற விவசாயிகளுக்கு ஒரு மாதமாகிவிட்டது இன்னும் அவர்களுக்குரிய புகரை வழங்கப்படவில்லை குஷி நிலதாரியிடத்தில் செல்கின்ற பொழுது அவர் சொல்கின்றார்கள் வருகின்ற மாதம் வாருங்கள் எழுதுவோம் 500 ரூபாய்க்கு போரை தாருவோம் என்று கடையில் சென்று பார்த்தேன் ராஜாங்கனை பகுதிக்கு நான் சென்றேன் 3 சா வீட்டுக்கு சென்றேன் அங்கு எந்த கடையிலும் போற இருக்கவில்லை விவசாயிகளுக்கு 1500 ரூபாய் இல்லை 500 ரூபாய் கொடுத்து கூட வாங்குவதற்கு போற இல்லை அதனால் கௌரவ ஜனாதிபதி அவர்களே கௌரவ பிரதமர் அவர்களே குஷிக்கர்மை அமைச்சர் அவர்களே உடனடியாக அனுராதபுர மாவட்டத்திலே 4 கண்ணைகள் விவசாயம் செய்ய முடியாமல் பாரிய பின்தங்கப்பட்ட நிலையிலே விவசாயிகள் இன்று தள்ளப்பட்டிருக்கின்றார்கள் இவர்களுக்குரிய நீங்கள் மானியத்தை வழங்குங்கள் இல்லாவிட்டால் சென்ற காலத்திலே 2.5 வருட காலத்திலே புகரை கொடுக்க முடியாமல் விவசாயிகள் வெள்ளைத்தான் வீட்டுக்கு கொண்டு வந்தார்கள் இம்முறையும் அதற்குரிய ஏற்பாடுதான் நடக்கும் அதனால் உடனடியாக இதற்குரிய ஏற்பாடுகளை கௌரவ ஜனாதிபதி அவரும் பிரதமர் அவரும் விவசாய அமைச்சரும் நடவடிக்கை எடுக்க வேண்டும் இல்லாவிட்டால் இந்த நாட்டிலே மீண்டும் ஒரு பொருளாதார பின்னடைவு ஏற்படும் என்பதில் எந்த விதமான சந்தேகம் இல்லை இந்த நாட்டின் அபிவிருத்தி ஏற்படுத்த வேண்டும் என்று சிங்கப்பூருக்கோடு இணைந்து ஒரு ஒப்பந்தத்தை செய்கின்றோம் இந்த ஒப்பந்தம் ஒருபோதும் சரி வராது இந்த நாட்டிலே விவசாயிகளுக்கு மிக முக்கியத்துவமான அடிப்படை விவசாயிகளுக்கு தேவையான புகரை வழங்கவிட்டால் அதனால் உடனடியாக புகரை வழங்குவது மட்டுமல்ல இந்த நாட்டிலே இனவாதம் மதவாதம் குலவாதம் மற்ற ரீதியில் ஒரு ஒழுங்கமான ஒரு சிங்கப்பூர் போன்று மலேசியா போன்று இந்த நாட்டை ஒரு ஒழுங்கான அமைப்புக்கு கொண்டு வந்தால் மாத்திரமே தான் இந்த நாட்டிலே அபிவிருத்தி ஏற்படுத்த முடியும் சிங்கப்பூர் போன்று மலேசியா போன்று எங்களுடைய நாட்டின் கௌரவ பிரதமருடைய ஆவல் இந்த நாட்டை அன்று சிங்கப்பூர் மக்கள் இலங்கை போன்று வர வேண்டும் என்று எதிர்பார்த்தார்கள் ஆனால் இன்று எங்கள் பிரதமர் எங்கள் நாட்டு மக்கள் எதிர்பார்த்து கொண்டிருக்கின்றார்கள் மீண்டும் ஒரு சிங்கப்பூர் போன்று இலங்கை உருவாக்க வேண்டும் என்று அந்த ஆவல் நிறைவேறும் இப்படியான நல்ல ஏற்பாடுகளை செய்தால் மாற்றுமே என்று சொல்லி எனக்கு வாய்ப்பை அளித்த எங்களுடைய சபை முதல்வருக்கு நன்றி சொல்லி விடைபெறுகிறேன் வணக்கம்
தேங்க்யூ கரு தயாசிரி ஜெயசேகர் மந்துமா
முலாசன மந்திரித்துமணி மங் சந்தோஷனோ அத்தவசே விசேஷம் அப்போ உபாய மார்க்க கட்டுது பிலி வந்த அமாத்தியான்ஷி மீ கெசட் பற்றை பிலி வந்தவ அத்தியில் அத்திவின விவாத கதாக்கரன் லபீம கேன நமது விசேஷம் மம அது கேன கெமதி மிகதி கருணு கீப்பியாக் மம மதுகரண்ட பாலினோ விசேஷம் மீ அத்திகரில் அத்திபின சிங்கப்பூர் சமக அத்திகரப்பூ நிதாஸ் பாண்டா சேவா விளந்து கியூசும் பிலிபாந்து மேக விஷால கத்திகாவதா கத்துவனா பார்லிமேந்துவே மேய கேபினட் மண்டலே அனுமதக்கல்ல நகைக்கிய ஹபாபி கேபினட் மண்டலே மேக அனுமதக்கரா ஹபாய் மேக்கன ஏத்தனாங் அப்பிட கதாகரான்னு அவசிய வாதாவரணக் சகாஸ்கரேன் திபுண்ணே முகது ஹேத்துவ பழவினி வாத்தாவடி திரிபாத்தில தெவினி தவசி தமாய் மே சாகச்சா கரே சாகச்சா கரணோட அப்பி கருணு கீபியாக் மதுகரா விசேஷம் அப்பே கரு அமாத்தியருன் கீபதினேக் மே சம்பந்த அதாஸ் மதுகரா அப்பித் மே சம்பந்த விவித காரண கண்ணாவாக் மதுகரா மிகதி விஷால சாகச்சாவாக் அப்படி கரான் பெருவுனாத் மலிக் சமரிக்கு மத்துமா அப்படி கிவ்வே மேய இதாம் இக்மினிங் அசங்கலியுத்து காரணாக் பெவிங் அப்பிட மிகட அனுமதியது என்னக்கே ஹபாய் அனுமதி தீமதி கருணு துணாக்யான கேபினட் மண்டலைய சாகச்சாக்க எகாக் தமாய் நீதிபதி டிபார்ட்மெண்ட்டுவ நீதிபதி வரையாகே நீதிபதி துமாகே அதாஸ் யோஜனா සැලකිල්ලට භාජනය කරලා එතුමා දීලා තියෙන නිර්දේශ අනිවාර්යෙන් මේ ගිවිසුමට අනුගත වීමේදී නැත්නම් ඒ ක්‍රියාත්මක කිරීමේදී වැදගත් කොට සලකලා ඒවා එයට ඇතුළත් කරන්න කියලා. දෙවනුව බොහොම පැහැදිලිව තිබුණා මේ කාරණය සම්බන්ධව දේශීය කර්මාන්ත සහ දේශීය සර්විසස් නැත්නම් සේවාවන් පිළිබඳව ඇති වෙලා තියෙන තත්වයන් සැලකිල්ලට භාජනය කරන්න. ඒක බොහොම පැහැදිලිව කිව්වා ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් නැත්නම් මේ දේශීය කර්මාන්ත වලට සහ දේශීය සේවාවන් වලට නරක ලෙස බලපාන කාරණා පිළිබඳව කරුණාකරලා මේ ගිවිසුම් ගත වීමේදී ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒක වැළක්වීම සඳහා ගන්න පියවර ගන්න එකක්. දෙවනුව ඊළඟට ඒ සම්බන්ධව තියෙන අදහස් කතා කරන්න ඉඩ තියලා ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් නැති වෙන විදිහට නැත්නම් එයට අපිට තර්ජනාත්මක විදිහට ලංකාවට බලපාන කාරණා පිළිබඳව ප්‍රශ්න තියෙන ඒවා සම්බන්ධව අපිට නැවත කැබිනට් මණ්ඩලයේ විදිහට ඉඩ දෙන්න කියලා මේ සම්බන්ධව සාකච්ඡා කරලා යම් නිර්දේශ කරන්න. ඒකට යටත්ව සහ අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන් ඉදිරිපත් කරා ආරක්ෂාව පිළිබඳව තියෙන කරුණු පිළිබඳව එතුමා දැඩි අවධානය මේකට යොමු කරනවා. ඒ නිසා අපි මේ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න කිය. මෙයට යටත්ව තමයි පැහැදිලිව මේ ගිවිසුම අත්සන් කෙරුවේ. දැන් ලංකාවේ තියෙන විශාල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි මේ වෙළඳ ගිවිසුම අත්සන් කරනකොට මේ සිංගප්පූරුව සමග අත්සන් කර පළවෙනි වෙළඳ ගිවිසුම. ඒ වගේම මේ ගිවිසුම් පිළිබඳව අපිට කිසිම ක්‍රමවේදයක් මේ වෙනතුරු ලංකා ඉතිහාසයේ අපිට තිබුණේ නැහැ. අපි කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ අපේ වෙළඳ ගිවිසුම අපි අත්සන් කරනකොට. අපි ඉන්දියාව එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කරුවා. ඒ වෙළඳ ගිවිසුම අපිට අවාසි විශාල සංඛ්‍යාවක් රටට අත්ුණ ඉරණමක් විදිහට අපි දැක්කා. හැබැයි අපි මේ වෙළඳ ගිවිසුම් පිළිබඳ ආපහු කතා කරලා අපිට වෙනස් කරන්න බැරි තැනකට දැන් ඒක තල්ලු වෙලා තියෙනවා. දැන් අපි මේ වැරද්ද තියෙද්දි ඊළඟට අපි ඉන්දියාවත් එක්ක ආපහු නැවත ඉක්ත කියන ගිවිසුම අත්සන් කරන්න යනවා. හැබැයි අපි ජාතික ප්‍රතිපත්තියක් වෙළඳ ගිවිසුම් සම්බන්ධව මේ වෙනතුරු මේ රටේ ඉතිහාසයේ නිදහස ලබාගත් දවස ඉඳලා අපිට නැහැ. ඒ නිසා අපි රටක් විදියට අනාගතය කල්පනා කරනවා නම් පළවෙනියෙන් වෙළඳාම පිළිබඳව ඒ අමාත්‍යංශ එකතු වෙලා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම අත්සන් කරනකොට අපි ජාතික ප්‍රතිපත්තිය මොකද්ද කියලා වැඩපිළිවෙලක් පළමුව අපි සකස් කළ යුතුයි. ඒක ආණ්ඩු විදියට නෙමෙයි මම මේ කියන්නේ, සියලුම රටේ ඊළඟට හැදෙන ආණ්ඩු වලට තියෙන ප්‍රධාන කාරණයක් බවට මේකපත් වෙනවා. දෙවෙනි කාරණය තමයි අපි මේ වෙනතුරු මීට පෙර අත්සන් කරපු වෙළඳ ගිවිසුම් ගැන කිසිම ශක්්‍යතා අධ්‍යයනයක් අපි කරලා නැහැ. අපි ඒ ඔය අත්සන් කරුවා, සමහර ඒවා අපිට අවාසි, අපි ඔය සද්ද නැතුව නිකන් ඉන්නෝ. ඊළඟට ආපහු තව ගිවිසුමක් අත්සන් කරනෝ, ඒකේ තියෙන වාසිය අවාසි ගැන අපි කල්පනා කරන්නේ, ඉතිහාසය අත්සන් කරපු ගිවිසුම් වල හොඳ මොනවද නරක මොනවද කියලා අපි කල්පනා කරන්නේ. මේ සම්බන්ධව මම කියන්න කැමතියි, අද මෙතන ඇමතුමා හිටියේ නැතත් නියෝජ්‍ය ඇමතුමත් නැහැ, කෙසේ වෙතත් මේ සම්බන්ධව කරුණාකරලා අනාගතේ මේ ගිවිසුම් ගැන කතා කරනකොට මේ අදහස් ටික ගැන කල්පනා කරා. අනිත් එක තමයි යම් ශේෂ්ත්‍ර ආවරණය කරන ක්‍රමවේද, විශේෂයෙන්ම ශේෂ්ත්‍ර ආරක්ෂණ ක්‍රමවේදයක්. සමහර රැකිය අපේ තියෙනවා, අපේ රටට තියෙන රැකී ආරක්ෂාව අස්සාරික තියෙන එක විතරයි. හැබැයි අපි දැන් ඒකත් පිටරටවල් වලට විදේශිකයන්ට, විදේශ රටවල් වලට විදේශ වෙළඳ ගිවිසුම් හරහා අපි අපේ රටේ තියෙන රැකී ආරක්ෂා වෙළඳ පොලේ තියෙනා වූ ඒ තියෙන ටිකත් අපි විදේශ ශ්‍රමිකයන්ට නැත්නම් විදේශ වෘත්තිකයන්ට ලබා දෙන තැනකට අපි පත් වෙනවා නම් මේ රටේ මම කල්පනා කරනවා තමුන්නාන්සේ මම අහන්න කැමති, මේකද රටේ විදේශ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේ මූලික න්‍යාය බවට පත් වෙන්නේ කියලා මම මෙතනදී අහන්න කැමති. ඒ වගේම අනික් කාරණේ තමයි විවෘත කළ යුතු සේවා මොනවද, විවෘත නොකළ යුතු සේවා මොනවද. අපි රටට වැදගත් වෙන විවෘත කළ යුතු සේවාවන් මොනවද, අපිට රටට වැදගත් වෙන අපේ ශ්‍රමිකයෝ ඉන්න, අපේ වෘත්තිකයන් ඉන්න විවෘත නොකළ යුතු සේවාවන් මොනවද, මේ සම්බන්ධව අපි කිසිම අධ්‍යයනයක් මේ වෙනතුරු කරලා නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් අද මේක ඉතාම දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ ඉන්න වෘත්තිකයන් සියල්ලම එකතු වෙලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණක් හදන තැනකට දැන් මේ ආණ්ඩුව යටතේ මේ වෘත්තීය වේදීන් පත් වුණා. මොකද හේතුව ඔවුන් විශ්වාස කරනවා, වෘත්තිකයන් විශ්වාස කරනවා, තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරන්න ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්නේ නැහැ රටක් විදිහට කටයුතු කරන්නේ නැහැ ඒ නිසා රටක් රාජ්‍යයක් එක්ක අස්සම් කරන ගිවිසුම් වලට පෙර ආතුව වෘත්තිය වේදීන් තමන්ගේ අදහස් ටික ගන්නෙ නැතුව අත්නොමතික විදිහට එක එක ඇමතිවරු තමන්ගේ ක්‍රියාදාමය තුළ ක්‍රියා කිරීම තුළ මේ රටේ වෘත්තිකයන්ගේ විශාල අසහනයකට ඔවුන් පත් වෙමින් තිබෙනවා එය ආරක්ෂා කර ගැනීම සඳහා පළවෙනි වතාවට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණක් පළවෙනි වතාවට හදන්න සිද්ධලා තිනවා මේ ආණ්ඩුව යටතේ අපිට කනගාටුවේ සම්බන්ධ එකෙන් අදහස් කරන්න වෙන එකක් නෙමෙයි රටක ආණ්ඩුවක් රටේ වෘත්තිය රකින්න නැත්නම් වෘත්තිකයන්ට සිද්ධලා තිනවා ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න පෙළපාලියන්න ඔවුන්ට වෘත්තිය ඔවුන්ට පුහුණු නැත්නම් ඔවුන්ට පෙරමුණු හදාගන්න පෙරමුණු හදලා මේ රටේ ඒ වැඩපිළිවෙලට ශක්තිය දෙන්න දැන් අද වෛද්‍යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට ඔවුන් ක්‍රියා කෙරුවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට අමාරුයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට බේට් එක ගන්න ගියාම උදේට දොස්තර මාත්‍ය නැහැ විශේෂඥ වෛද්‍යවරු ටික නැහැ ඔවුන් තමන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා ආණ්ඩුව නිසා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට වෙන කරන්න දෙයක් නැහැ වෘත්තිකයන්ට තමන්ගේ වෘත්තිය බේරා ගැනීම සඳහා වැඩ වර්ජනයකට යන්න සිද්ධ වුණා ඒ කවුද වක් කියන්න ඕනේ මේකට ආණ්ඩුවක් විදියට මේ ක්‍රියාදාමයේ පිළිබඳව හොඳට අහුන්කම් දීලා ඔවුන්ගේ අදහස් ටික අහලා ඔවුන්ගේ වෘත්තිය විනාශ නොවන විදිහට වැඩ කෙරුවා නම් මේ ප්‍රශ්නේ අද ඇති වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් එක එක අය ධම්මල මේ ගත්ත වෘත්තිය ක්‍රියාමාර්ගයේ වැරදි කියන දේ කතා කරනවා මිසක ආණ්ඩුව වෘත්තිකයන් ආරක්ෂා කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන මේ රටේ වෘත්තිකයන්ට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා කියන එක මම කියන්න කැමතියි. ඒ නිසා මම කියන්න කැමතියි පළවෙනි මේ වෙලද ගිවිසුම නිසා අපිට විශාල අවාසි ගණනාවක් අපි පත් වෙමින් තිබෙනවා. මම කියන්න කැමතියි දැන් අද මේ ක්‍රියාමාර්ගයේ යටතේ අපි ඡේදය 7 වෙනි ඡේදයේ පළවෙනි ඡේදයේ පළවෙනි පිටුව අරගෙන කියෙව්වම බොහොම පැහැදිලිව මේකේ තියෙනවා ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න මේක මේ සිංගප්පූරු ගිවිසුම යටතේ කටයුතු කළා නෑ හැබැයි සිංගප්පූරුව තමන්ගේ වෘත්තිකයන්ගේ රැකියාව සුරක්ෂිතභාවය හා නියාමනය සඳහා ක්‍රමවේදයක් දැන්නවත් උන් සකස් කළ තියෙනවා. හැබැයි ලංකාවේ වැනි ක්‍රියාමාර්ගයක් නැතිවීම තුල වෘත්තිය වේදීන් තාක්ෂණික වේදීන් පුහුණු නුපුණු ඕනම ශ්‍රමිකයෙකුට ශ්‍රී ලංකාවේ දොරටු විවෘත කරන්න අද කටයුතු කළා තිනවා. මේක තුල පැහැදිලිව අපිට පස්ස ගන්නාවක් ඇති වෙලා තියෙනවා. මම කියන්න කැමතියි මේකේ අපි අහුවාම අපි ඉස්සල්ලා අපේ හර්ෂ සිල්වා මැතිතුමා කිව්වා මේකේ මෝඩ් 4 එක වහලා තියෙන්නේ කිය. හැබැයි මෝඩ් 4 එක වහලා තිබුණාට මෝඩ් 3 එක ගරු මන්ත්‍රීතුමනේ ඇරලා තියෙන්නේ. ඒකේ බොහොම පැහැදිලිව මම කියන්න කැමති උපලේඛනය ගත්තොත් ඒ උපලේඛනේ 87201 87203 87204 87205 කියන මේ උපලේඛනේ තියෙන කරුණු යටතේ පැහැදිලිව මම කියන්න කැමති මෑන් පවර් කම්පැනි වලට පවා ලංකාවට අවිල්ලා ලංකාවට අවශ්‍ය කරන මෑන් පවර් එක නැත්තම් ලංකාවට අවශ්‍ය ශ්‍රමිකයන් පිරිස ලෝකේ ඕන රටකින් ගෙන්න ගන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති WTO වැඩපිළිවෙල යටතේ ඩොමෙස්ටික් රෙගුලේෂන්ස් හදන්න අපිට අයිතිවාසිකමක් නැහැ දැන්. ඒ නිසා අපි විශාල අර්බුදයකට දැන් ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමති සිංගප්පූරුවේ ඉන්න ඕනම කෙනෙකුට ඇවිල්ලා ලංකාවේ වෘත්තියක් ක්‍රියාත්මක කරන්න නැත්නම් රැකියාවක් කරන්න පුළුවන් අවස්ථාව මේ ගිවිසුම හරහා ස්ථාපිත වෙලා තියෙනවා. මම අහන්න කැමතියි අපි එදා ජනවාරි 16 වෙනිදා කැබිනට් මණ්ඩලය අස්සම් කරපු ලංකාවේ අර ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් නැත්නම් ඉතාම භයානක ප්‍රතිඵල අත්වෙන වෙනදාම සඳහා සහ වෘත්තිකයන් සඳහා වන ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන කටයුතු ටික මේ ක්‍රියාදාමය තුල ආරක්ෂා වෙලා තියෙනවද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි බලන්න මේ දැන් අද මේකට විරුද්ධව ශේෂාධිකරණේ නඩු ගන්නවා කියලා නඩු 7ක් දාලා තියෙනවා. මේ නඩු 7 තුල පැහැදිලිව මේ රටේ වෘත්තිකයන් ගිහිල්ලා කියනවා වෙන කරන්න දෙයක් නැහැ ශේෂාධිකරණේ හරි අඩුමතරේ මේ ප්‍රශ්නේ බේරලා දෙන්න කියලා. දැන් මම අපේ මලික් සමරික්‍රම මැතිතුමාගේ ආපහු මේතුමා කිව්වා නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ අපි කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේකට කතා කරන්න පුළුවන් සාකච්ඡා තියන්න පුළුවන්. හැබැයි සාකච්ඡා තිබ්බට බොහොම පැහැදිලිව මේකේ තියෙනවා චැප්ටර් 17 එකේ 17යි 12 බොහොම පැහැදිලිව තියෙනවා මේ ගිවිසුම මේක ඉන්ඩිෆිනිට් කියලා. ඉන්ඩිෆිනිට් කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? සදාකාලික ගිවිසුමක්.
ලංකාවේ ව්‍යවස්ථාව සදාකාලික නැහැ. ලංකාවේ ව්‍යවස්ථාව අපිට විනාශ කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට. හැබැයි ලංකාවයි සිංගප්පූරුවයි අතර ඇති කරගත්ත මේ ගිවිසුම ඉන්ඩිෆිනිට් කවදක්වත් වෙනස් කරන්න බැරි තැනකට මේක පත් කළ ඉවරයි. එනිසා මම කියන්න කැමති සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි මේකෙන් ඉවත් වෙන්න එක්සිට් ක්ලෝස් එකක්. එළියට යන්න අවස්ථාවක් අපිට නැහැ. ටර්මිනේෂන් ක්ලෝස් එකක්. මෙය අවසාන කිරීමේ අවශ්‍ය කරන නීතිමය රාමුව. ඒ වගේම එක්සිට් ක්ලෝස් එකක්. ඉවත් කිරීමක් ඉවත් වෙන්න අවශ්‍ය කරන වාතාවරණයක් මේ ගිවිසුම ඇතුලේ නැහැ. හැබැයි සාකච්ඡා කරන්න පුළුවන්. ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වයි කියලා කිව්වා. එතුමා ඇවිල්ලා මෙතෙන් කිව්වා නෑ නෑ we can discuss. අපි දන්නවා කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්න තියෙන එක නෙමෙයි. කතා කරලා අපේ අදහස් ටික අරගෙන අපිට මේක වෙනස් කරන්න පුළුවන්ද? අපිට වෙනස් කරන්න බෑ. ගරු මන්ත්‍රීතුමා. ඒකයි මෙතන තියෙන ප්‍රධාන අරමුදේ. ඒ නිසා මේ සිංගප්පූරු ගිවිසුම කියන්නේ සදාකාලික ගිවිසුමක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි රටට අවශ්‍ය කරන අවශ්‍ය ප්‍රශ්නවලදී අපිට මේ ඉවත් වෙන්න අයිතියකුත් නෑ. අපිට මේ සම්බන්ධයෙන් ඉවත් වෙන්න අයිතියකුත් නෑ. මේන් අපිට සමහර කාරණා තහනම් කරන්න අයිතියකුත් නෑ. අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරලා බැරි දැන මොකක්ද වෙලා තියෙන්නේ? සාකච්ඡා කරලා බැරිම දැන මොකක්ද වෙන්නේ? ඊළඟට අපි යන්න ඕනේ ඊළඟ කාරණේ අනුව අපිට යන්න පුළුවන් ආබිට්‍රේෂන් වලට. ආබිට්‍රේෂන් වලට අපිට ගිය හැකි. හැබැයි ආබිට්‍රේෂන් අපේ ලංකාවේ නෙමෙයි තියෙන්නේ. ආබිට්‍රේෂන් තියෙන්නේ සිංගප්පූරුවේ. අපේ රටේ කිසිම දැනක අපි අත්සන් කරපු කිසිම කිවිසුමක් නැහැ. මේ ලංකාව ඇතුලෙන් පිට ගිහිල්ලා අපේ තිලක් මාරවර මැතිතුමා ඉන්නවා. අපි මේ කිවිසුම අත්සන් කළ තියෙන හැටි ඔබතුමාගේ යෝජනා අදහස ඔබතුමා එදා කිව්වා. මගේ සමහර කාරණා තියෙනවායි කියලා. හැබැයි අපිට අද සිද්ධ වෙලා තියෙන කාරණේ මේක ඇතුලෙන් මේ ආබිට්‍රේෂන් වලට අන්තිමට ගිහිල්ලා කොහෙද අපි හිරෙන්නේ? අපිට යන්න තියෙන්නේ අන්තිමටම සිංගප්පූරුවට ගිහිල්ලා ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් දීලා තමයි අපිට මේ සම්බන්ධව තියෙන සාකච්ඡාවර බේරුම් කරන්නට යන්න වෙලා තියෙන්නේ. එනිසා මේ ගිවිසුම මලික් සමරවික්‍රම මැතිතුමා අත්සන් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට නායකත්වය දෙන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍ර මහත්තයා තමයි සිංගප්පූරුවේ ඉඳලා අද මේ ගිවිසුම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සකස් කරන පුද්ගලයා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අද මේ අර්ජුන මහේන්ද්‍ර මහත්තයා ලංකාවේ දැන් නැහැ. දැන් මේ උසාවි වලින් හොයනවා. හැබැයි දැන් අද ජොබ් එකක් දීලා තියෙනවා අර්ජුන මහේන්ද්‍ර මහත්තයාට සිංගප්පූරුවේ සිට ලංකා නියෝජිතයා ලෙස ක්‍රියා කරමින් මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේ ප්‍රධාන බලාධිකාරිය විදිහට කටයුතු කිරීමේ ජොබ් එක දීලා තියෙනවා එතුමාට. වෙන මොකක්වත් දීලා නැහැ. එදා ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා මට විශ්වාසයි ඔබ මට විශ්වාසයි මම ඕනම වෙලාවක ගෙනල්ලා බාර දෙන්න සූදානම් කියලා. මං කියන කැමති කරුණාකරලා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලනවා. මේ ලංකාවේ දැන් රතු වරෙන්තුරි කුත් කළා. නිල් වරෙන්තුරි කුත් කළා විවිධ වරෙන්තු දැන් පාට පාටේ වරෙන්තුත් කළා තියෙනවා. මේ වනතුරු තමන්ට විශ්වාස වෙච්ච අර්ජුන් මහේන්ද්‍ර මහත්තයව ලංකාවේ උසාවි හමුවට පවුනන්න ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවද නැද්ද කියලා මං අහන්න කැමතියි. කවද එතුමා උස්සන් එන්නේ? එතුමා උස්සන් එන්නේ නැහැ. දැන් එහෙ ඔෆිස් එක හදලා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ඔෆිස් එකේ ප්‍රධානියා විදිහට වැඩ කරන්නේ අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා. මේක තමයි ඇදවිලා තියෙන தත්ත්වය. ඒ නිසා මං කියන්න කැමතියි අනික් කාරණේ තමයි 11B වගන්ති යතේ ආණ්ඩුවේ ප්‍රසම්පාදනය ලංකාවේ උපලේඛනය සම්බන්ධ අපි ගත්තම ඒක ඉන්ටර්නැෂනල් ලෙෆ්ට් කියලා තමයි තියෙන්නේ. නැත්නම් ඒක බ්ලැන්ක් නැත්නම් ඒක හදන්න විදිහ අනාගතේ රිවිව් කරන්න කොහොමද කියලා මේ වැඩපිළිවෙල තුල නැහැ. අඩුම තරමේ රිවිව් කරන ක්‍රියාදාමයේ පාර්ලිමේන්තුවට එන්න වැඩපිළිවෙලක් හදලා නැහැ. හරි. පාර්ලිමේන්තුවට එන්න වැඩපිළිවෙලක් හදලා නැහැ. ඒ නිසා මම කියනවා මේක නැවත ආපහු රිවිව් කරන්න බැරි දැනකට තල්ලු කළයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න බාණ්ඩ චැප්ටර් එක අරගෙන බලන්න. ඒ කස්ටම් ඩියුටිස් ඒක ඒ අදාළ විෂය භාර අමාත්‍යරට 120 නම් තියෙන ගරු මන්ත්‍රීතුමා ඒක 100 බිඳුව දක්වා ඔහුගේ තනි මතයට අඩු කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා තියෙනවා. මේ ගිවිසුම ඇතුලේ ඕනම සහල් එළවලු විවිධ ආනයන කරන්න තියෙන බාණ්ඩ මේ රටට වැදගත් වෙන බාණ්ඩ මේ සියල්ලම ලංකාවට ඕන වෙලාවක 120ක 30ක අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවට හාල් වල ප්‍රශ්නයක් ඇති වෙලා නැති වෙලාවක ඇමතිට පුළුවන් Tamanට ඕන විදිහට 100.0 කියලා ගහලා ටැක්ස් එකක් නැතුව ගෙන්නන්න. ඒ විතරක් නෙමෙයි අනිත් ඒවා ඕනම භාණ්ඩයක් ලංකාවට ගේන්න දෙන ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් වුණත් අමාත්‍යවරයාට පුළුවන් 100.0ට
ටැක්ස් එක අඩු කළා මේක ගේන්න. ඉතින් මලික් සමරවික්‍රම මැතිතුමා මම කැමතියි ඔබතුමා මෙතන පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවනම් මොකද හේතුව මේක ඔබතුමා කිව්වොත් හොඳයි මොකද හේතුව මම මේක කාරණා කීපයක් මම කිව්වා මේ චැප්ටර් 17 එකේ තියෙන කාරණය මේක ඉන්ඩිෆිනිට් කියලා දාලා තියෙන බොහොම පැහැදිලිව කරුණා කළා චැප්ටර් 17 එක කියවන්න 1712 කියන වගන්තිය ඒකේ බොහොම පැහැදිලිව තියෙන මේක සදාකාලිකයි මේ කිව්සුම මේකෙන් ආයිත්වෙන් ඉවත් වෙන මොකුත් ක්‍රමයක් නැහැ ඔබතුමාගේ
බලන්න අරගෙන කතා කරන්න ගරු
ඇමතුමා ඔබතුමාත් හිටියා කැබිනට් එක මේක අපරුව වෙනකොට
ඔව්
ඔබතුමා ඒක කිසි දෙයක් කිව්වේ
නැහැ මම කියන්නේ ඒක තමයි ඔබතුමා මෙතන හිටියේ නැනේ ඔබතුමා මෙතන හිටියේ නැහැ මම බොහොම පැහැදිලිව කිව්වා කරු මන්ත්‍රීතුමා මමත් ඒ කැබිනට් එකේ හිටියා හැබැයි ඒ කැබිනට් එකේ ගේනකොට මෙතුමා සාකච්ඡා කරන්න හම්බුන්නේ නැහැ අපිට කතා කරන්න හම්බුනේ නැහැ. එතකොට මේක හදිසිය දැන් මට මේ ලවන 16 මට මේක මේ 23 මට අස්සම් කරන්න දිනවා. කරුණාකරලා මේක අපිට මේක අස්සම් කළ මේ මලික් සමරවික්‍රම මැතිතුමා ඔබතුමාට මම බොහොම ගරු කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි.
හැබැයි එහෙම මම ඔබතුමාට ගරු කරන හැබැයි කැබිනට් পেපර් ඒක ඉස්සර හම්බුණා මේක
කතා කරේ නැහැ. මම ඔබතුමාට කියන්නම්. ඒකේ අවසානයේ අපි කිව්වා මොකද්ද? කරුණු තුනක්. එකක් තමයි අපි කිව්වා නීතිපතිතුමාගේ නිර්දේශ පිළිගන්න කියලා පළවෙනි එක. දෙක අපි කිව්වා adverse impacts on the domestic industries and services කියලා දැන්. දැන් මේ කොහෙද ආරක්ෂා වෙලා තින්නේ? මේ කොහෙද ආරක්ෂා වෙලා තින්නේ? දැන් ඔබතුමා මට කියන්න කරුණාකරලා chapter 7 එකේ page number 1 එකේ ඔබතුමා ඔය කියනවා කාරණයක් අරගෙන මෙන්න මේ කාරණේ මට කියන්න. දැන් ඔබතුමාලා කියනවා mode 4 එක වැහුවා කියලා තින්නේ කියලා. හරි? හැබැයි mode 3 එක open කරලා තින්නේ.
නෑ.
මෝඩ් 3 එක ඕපන් කරලා
තියෙන්නේ.
ඔබතුමා ගන්න.
ඔබල නැහැ.
උපලේඛනය අරගෙන බලන්න. උපලේඛනය අරගෙන බලන්න. 80 80201 80203 80204 80205. මේවා ටික ඕපන් කරලා තියෙන්නේ ගරු එමතුමා. මම ඒක ඔබතුමාට බොහොම ගෞරවයෙන් මේක කියන්නේ.
We have it is all only investment related. We are not open for we have not done anything that is not there at moment.
Can you please go through these numbers? And tell me, because we have very good friends, I just don't want to have any bitter argument. But what I'm saying is, you go through this and see, because I read this whole thing from, two or three days back. I read the whole thing because so many associations are accusing you and the government. So just wanted to check all these things. I actually went through this whole act. That is what I'm saying. As a lawyer by profession, that is what I'm saying. So please, go through this and take it seriously, very seriously, and go through it and see what has happened. මම ඒකයි ඔබතුමාට කියන්නේ. ඔබතුමාගේ අවංකභාවය ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ කරුණාකරලා මේවා ගැන බලන්න. ඒක තුල අපිට බලන්න පුළුවන් ඊළඟ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඊළඟ මම කියන්න කැමති
කරු සභානායකතුමා.
Let the minister explain. You explain.
No, he explain.
Oh, let him explain now.
This is all investment related only. There's nothing new. But if you want further explanation, I can talk to you after this and give it to you.
Yeah.
But I'm sending you that only investment-related people can come here only for specialized jobs. That also will have to be get employment. The visas will have to be obtained. You can't just come as and when you want.
No, that is why I'm saying you have categorically said that you have closed the mode 4.
Yes.
But it is when you see the mode 3.
Yes.
It is already opened. That is why there are many categories.
No, we are not doing anything that is not being done at present.
Right. No. That is. Please go through it and see. මම ඊළඟට කියන්න කැමති අනිත් එක මේ state lands ගැන විශේෂයෙන්ම තියෙනවා ඒක පිළිබඳව ගත්තම මම කියන්න කැමති මේ ක්‍රියාදාමය තුල සිංගප්පූරුවේ බොහොම පැහැදිලිව තියෙන state lands. ස්ටේට් ලෑන්ඩ් වලින් අපි ගත්තම 90%ක් මේකෙන් පිටේවා තියෙන්නේ. හරි?
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ගත්තම ඔබතුමාට මම අරගෙන කියන්නම් විශේෂයෙන්ම කාරණයක් විදියට annex 7b page number 2. Please go through it and see. මේක බොහොම පැහැදිලිව තියෙනවා. සිංගප්පූරු රජයට අයත් නොවන ඉඩම්. මේක බොහොම පැහැදිලිව තියෙනවා මං ඊටම කුඩා අකුරෙන් මේ ටික මං ළඟ තියෙන්නේ. ඒක බොහොම පැහැදිලිව තියෙනවා state lands කියපුවම 90%ක් එතනින් ඉවත් වෙනවා අපේ පේලි හතරකින් කියලා දෙන එක ඒගොල්ලෝ පිටු එකහමාරක් ඒගොල්ලෝ කියලා දෙනවා මෙන්න මේවා තමයි ඇතුළත් වෙන්නේ මේ අනිත් ඒවා ඇතුළත් වෙන්නේ නැහැයි කියලා මම කියන්නේ ඔබතුමාට මේ මුළු මේක විශාල පොතක් මම ඒක ඔබතුමා දන්නවා හැබැයි මම ඒක හොඳට කියෙව්වා මම ඒක කිව්වේ මේකේ වැදගත් කාරණා ගණනාවක් තියෙනවා මට මේ වෙන විචනයක් කරන්න මට උවමනාවක් නැහැ හැබැයි මම කියන්නේ මේවා ගැන අපි බලමු බල්ලා කතා කරමු
හොයමු මේ සම්බන්ධව සාකච්ඡා කරමු මොකද හේතුව මෙවැනි වෙළඳ කිවිසුමක් ඇති කරව පළවෙනි අවස්ථාවේ මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණු හතරක් විතර මම කිව්වා විශේෂයෙන්ම ඔබතුමා වහාම කමිටුවක් පත් කරන්න මේ වෙළඳ කිවිසුම් ගැන ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඒ තමයි පළවෙනි දේ
ගරු මන්ත්‍රීමා කාලය අවසන්යි
ඒකත් එක්ක ඊළඟට අපි පරණ කිවිසුම් ගැන ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න තුන්වෙනි කාරණේ අපි මේවා ශේෂ්ත්‍ර විවෘත කළ යුත්තේ මොන කාරණාද කියලා පොඩ්ඩක් අපි වෙනම සාකච්ඡා පටයක් තියන් අනාගතේ වුණත් අපි නෑ ඊළඟට ඔබතුමා තව වෙළඳ කිවිසුම් ගන්නවක් අත්සන් කරන්න හදනවා ඒ අත්සන් කරනකොට රටට අපිට අවශ්‍ය සාගත සමර්ථම් තියෙනව නැහැ කියන්නේ නෑ මං හැබැයි ඒ නිසාම අපි තව වාසි සාගත තත්ත්වයන් ගන්න නම් මේ පිළිබඳ යම් අධ්‍යයනයක් කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ ඒ නිසා මෙවැනි කරුණු පිළිබඳව කරුණාකරලා අවධානය යොමු කරන්න නැත්නම් සිද්ධ වෙන්නේ මේකෙන් එක පැත්තකින් නොමග යවනවා එක පැත්තකින් අපේ වෙළඳ ආර්ථිකයක් අපිට හදා ගන්න හදන මේ ක්‍රියාදාමයට කඩාකප්පල් වෙනවා තුන්වෙනි කාරණය මේකෙන් වෘත්තිකයන් දැඩි ලෙස පීඩාවට පත් වෙනවා ඒ නිසා මේ කාරණා පිළිබඳව කරුණාකරලා තමන්ගේ අවධානය යොමු කළ යුතුයි කියනත් අදහස මම අපේ ගරු ඇමතුමාට මතක් කරමින් මට මේ අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා
ස්තුතියි ගරු නලින් බණ්ඩාර ජයමා මන්තුමා ඊට කලින් තුසිත විජේමාන මන්තිතුමේ මුලසුණු ගන්න
ගරුණින් බණ්ඩාර මන්ත්‍රීතුමා
මම ස්තුතියි විශේෂයෙන් ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අද ගරු මලික් සමරවික්‍රමතුමා විසින් ගෙනලා දෙන පනත අවස්ථාවේ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා විශේෂයෙන් අපේ දයසිරි ජයසේකර අපේ මිත්‍රයා විවේචනය කරා සිංගප්පූරු ගිවිසුම සම්බන්ධව හැබැයි ගිවිසුම අත්සන් කරන කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෙක් විදියට එතුමා කතා කරේ කෙසේතත් එතුමාගේ ඒ අඩුපාඩු පෙන්ලා දුන්නා. හැබැයි අපි දන්න විදියට නම් මේ සිංගප්පූරු ගිවිසුම හරහා රටේ මතයක් හැදිලා තියෙන්නේ විශේෂයෙන් වෘත්තිකයින් මේ රටට ගලා එනවා කියන කාරණේ. හැබැයි මම අවධානය යොමු කරන්න කැමති මේ ගරු සභාවේ සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක් සාමාන්‍ය මාසික ආදායම රුපියල් වලින් කියනවා නම් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ලබනවා. ඉංජිනේරුවරෙක් මාසික ආදායම රුපියල් මිලියන 1.5කට වැඩි ආදායමක් ලබනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රයිවට් චැනලින් ගාස්තු විදිහට එක රෝගියෙක්ගෙන් සාමාන්‍ය රුපියල් 10,000කට වැඩි මුදලක් ගන්නවා. ඉතින් මේ වෘත්තිකයෝ කලබල වෙලා එහෙම නැත්නම් වෛද්‍ය අංශ වෛද්‍ය සංගම් කලබලලා තියෙන්නේ එහෙ ඉන්න වෛද්‍යවරු මෙහෙ වැඩ කරයිද කියන එක මට ප්‍රශ්නේ තියෙනවා. හැබැයි පැහැදිලිවම එහෙ වෛද්‍යවරුන්ට රැකියා පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. එහෙ ඉංජිනේරුවන්ට රැකියා පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. එහෙ වෘත්තිකයන්ට රැකියා පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. එහෙ කම්කරුවොත් නැහැ මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න පාරවල් ගානේ රැකියා නැති කම්කරුවෝ හෝ තාක්ෂණ වේදීන් හෝ ශිල්පීන් අපි නම් දකින්නේ නැහැ. වෙනත් රටවලින් ඇවිල්ලා ඕනතරම් සිංගප්පූරුවේ සේවය කරනවා. හැබැයි සිංගප්පූරුව අද දියුණු රටක් විදියට රජයක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ රට තුළ ආයෝජන ඇති කරයි කියලා. ඒතර ඒ ආයෝජන ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න, ඒ ආයෝජන දිරිමත් කරන්න, ඒ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණෙන් තමයි මේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරේ කියන එක තමයි මගේ හැඟීම, මගේ දැනීම හැටියට. ඒ වගේම පැහැදිලිව මලික් සමරවික්‍රම ඇමතුමා කිව්වා මේ ගිවිසුම අවශ්‍යතාව මත ඕන වසර අවසානයේ වසරෙන් වසර වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ නිසා මම හිතනවා අපි හැමදාමත්ම අර කොරහේ ගරු මලික් සමරවික්‍රමතුමා කෝ පැහැදිලිවම කිව්වා දෑසිරි ජයසේකරතුමා මම විශ්වාස කරනවා සාමාන්‍ය මලික් සමරවික්‍රමතුමා බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා මලික් සමරවික්‍රමතුමා කිව්වේ සත්‍යයක් කියලා. ඒ වගේම අපි හැමදාම අර මම කිව්වා වගේ කොරහේ කිඹුලු දකින්නා වගේ හැමදාමත්ම වෙළඳ ගිවිසුම් වලට බය වුණා. අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා දියුණු රටවලුත් එක්ක සම්බන්ධ වෙලා යද්දී අපිට ඒ වගේ දේන වාසිය පැත්ත තමයි අපි නිතර බලන්න ඕනේ. යම් යම් පොඩි අවශ්‍ය සහගතයන් තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට රටේ ආයෝජන වැඩිවීමට මේ ගිවිසුම පිටිවහලක් වෙනවා කියන එක තමයි අපේ හැඟීම. මේ ගිවිසුම තුළින් සිංගප්පූරු ආයෝජන අපේ රටට ගලාගෙන එද්දි රට තුළ ආර්ථික ශක්තිය වැඩි වෙද්දි අපේ රැකියා ව්‍යුක්තියකින් ඉන්න විශාල පිරිසකට ඒ රැකියා අවස්ථාව උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම අපේ රට තුළින් විශාල ප්‍රමාණයක් වෙනත් රටවල ගිහිලා සේවය කරනවා. මැදපිරිකර රටවල අපේ ඉංජිනේරු තාක්ෂණවේදී විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. සිංගප්පූරුවේ මැලේසියාවේ අපේ විශාල පිරිසක් වැඩ කරනවා. ඒ නිසා අපි කිසිසේත්ම භාවිත යුතු කාරණයක් නෙමෙයි මේ කිවිසුම හරහා අපේ රටට වෙනත් රටවලින් ශ්‍රමිකයන් එහෙම නැත්නම් තාක්ෂණවේදීන් එහෙම නැත්නම් වෘත්තිකයන් ගලා යමේ අවදානමක් තියෙනවා කියලා. ඒ නිසා අපි කිසිසේත්ම එකට බය වෙන්න ඕනේ නැහැ. අපි දැක්කා මේ වගේම අර හර්ෂද සිල්ලා මැතිතුමා මැදිහත් වෙලා මැතිතුමා ජනාධිපතිතුමා මැදිහත් වෙලා පටන් ගත්තු සුවසැරිය එම්බුලස් සේවය මේක ආරම්භ කරද්දිත් විශාල කාල ගොට්ටියක් තිබුණා. මේ පාර්ලිමේන්තුවෙත් කෑ ගැහුවා, ඔයාද කෑ ගහන ජීවම් එකත් කෑ ගැහුවා. ඒගොල්ලෝ කිව්වා ඔන්න ඉන්දියාවෙන් නර්ස්ලා ගේනවා, දොස්තරලා ගේනවා, ඩ්‍රයිවර්ලා ගේනවා, ඔත්තුකරුවෝ ගේනවා කියලා කිව්වා. හැබැයි අද විශාල පිරිසක් ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ මේ සුවසරි ගිලන් රථ සේවයේ වැඩ කරනවා විතරක් නෙමෙයි ගිලන් රථ සේවය තුළින් නොමිලේ පහසුකම් ලැබෙනවා මේ රෝගීන්ට. එනිසා මම හිතනවා මේ හැම දෙයක්ම අපි කල්ලාතුව පුරෝකථනය කරනවට වඩා මේවාදියා යම්කිසි අවධානයකින් බලන් ඉඳලා වෙන්නේ මොනවද කියලා බලලා ඒ වගේ අඩුපාඩු කියන එක තමයි හොඳ දේ කියලා. ඒ නිසා අපි අද රට ජාත්‍යන්තරයට ආරාධනා කරන ආයෝජකින්ට ආරාධනා කරන ආයෝජකින්ට සුසුසු වටපිටාවක් සකස් කරන රටක් බවට පත් වෙලා ඉන්නවා. අපේ ඍජු විදේශ ආයෝජන 2017 විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2018-19 වසරවල මේක තවදුරටත් වැඩි වෙයි කියලා. මොකද ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා තියෙනවා ගරු ජාත්‍යන්තර කටයුතු සහ ක්‍රමෝපාය සංවර්ධන ඇමතුමා තුමගේ අමාත්‍යාංශය තුලින්. ඒකට අවශ්‍ය ශක්තිය ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ දයාසිරි ජයසේකර මැතිතුමාලා හිටපු කැබිනට්ටුවෙන් දීලා තියෙනවා. ඒ නිසා අර සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැතුව මේ ගැන ධනාත්මක විවේචනයන් ඉදිරිපත් කරා නම් හොඳයි කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ. අපි අද සමාජ වෙළඳ ආර්ථිකයේ මත කටයුතු කරන රජය අපි දැක්ක ඊයේ පෙරේදා ඉඳන් අද ඒකාබද්ධ විපක්ෂයේ යම් කණ්ඩායමකගේ ජනාධිපති අපේක්ෂකයා විදිහට හඳුන්වන ගෝඨාභය රාජපක්ෂ මහත්තයලත් මොකක්ද මගක් කියලා එකක් කියාගෙන මේ සමාජ ආර්ථික වෙළඳ පොළ තවත් ආකාරයකින් රට තුළ ප්‍රතිනිර්මාණය කරනවා. එහෙම නැත්නම් අපේ වැඩපිළිවෙල කාබන් කොපියක් විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් මේවා දකිද්දී අපිට එක්තර පැත්තකින් සතුටක් දැනෙනවා. තවත් පැත්තකින් දැනෙනවා මේ කතා කරන අයගේ පසුගිය පැටකිරිය දකිනකොට මේ අර මංගල සමරවීර ඇමතිතුමා වගේ කිව්වා වගේ මේක වියත් මගක්ද එහෙම නැත්නම් විපත් මගක්ද කියන සැකය තියෙනවා. මට වෙලාවකට එනවා දැනෙනවා මේක කියත් මග කියලා. මොකද අර මිනි මෝරුන්ගේ කටේ තියෙන කියත් වගේ බොහොම තියුණු දත් සෙට් එකක්. ඉතින් මිනි මෝරු පාවිච්චි කරලා කට්ටි අතුරුදහන් කරපු අස්ථානගත කරපු යුගයකුත් මේ රටේ තිබුණා. ඒ යුගයටද මේ වියත් මග ඔස්සේ කියත් මග කරා ගමන් කරන්න කියලා ඒ විපත අපිට දැනෙනවා. ඒ වගේම අද මේ වියත් මග ඔස්සේ අද ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක තරගයකුත් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ පැත්තේ UNP එක්සත් ජාතික පක්ෂයේ තරගයක් තියෙනවා. හැබැයි මේ තරගේ තියෙන්නේ දක්ෂයින් අතර. හැබැයි මේ පැත්තේ තරගේ තියෙන්නේ එකම පවුලේ පිරිස අතර. දැන් මේක හොයලා බැලුවොත් කවුරුවත් රාජපක්ෂ අගට නමේ දෙන්නේ නැති කෙනෙක් නැහැ මේ තරගය ඇතුළේ. එක්කෝ ජී රාජපක්ෂ, එහෙම නැත්නම් එන් රාජපක්ෂ, එහෙම නැත්නම් බී රාජපක්ෂ, එහෙම නැත්නම් එම් රාජපක්ෂ, එහෙම නැත්නම් සී රාජපක්ෂ. මේ අය ගැන තමයි කතා වෙන්නේ. රාජපක්ෂ නාමයෙන් තොර ජනාධිපති අපේක්ෂකෙක් ඒකාබද්ධ විපක්ෂයේ කතා වෙන්නේ නැහැ. නිර්මාණය වෙන්නේ නැහැ. ඒක තමයි මේ දේශපාලන පක්ෂේ පිළේ ඇත්ත తత్వය. මොකද එයින් එහා කෙනෙකුට ඉඩක් කඩක් නැහැ. එක්සත් ජාතිපක්ෂය කියන්නේ ඊට එහා ගිය දැවැන්ත දේශපාලන ව්‍යාපාරය. ඒ දේශපාලන ව්‍යාපාරය තුළ රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්, නවීන් දිසානායක වෙන්න පුළුවන්, අකිල විරාජ්කාරියෝ සම් වෙන්න පුළුවන්, හරින් ප්‍රනාන්දු වෙන්න පුළුවන්, තවත් විශාල පිරිසක් ඉරාන් වික්‍රමරත්න වෙන්න පුළුවන්. විශාල පිරිසක් නායකයව පෙළගහිලා ඉන්නවා අපේ පක්ෂේ. නායකයව පෙළගහිලා ඉන්නවා. ඒ නිසා අනාගතය සම්බන්ධව අපිට කතා කරන්න රුවන් විජයත් මහත්මයා මෙතන ඉන්නවා. ඉස්සරහා බොහොම වාසනාවන්ත වුණා. අනාගතය ගැන අපිට කතා කරන්න ඕන තරම් නායකයෝ ඉන්නවා අපිට. අර ඒකාබද්ධ පිළේ වගේ රාජපක්ෂවරුන්ගෙන් තොර නායකත්වයක් අපිට එහෙම එකක් නැහැ. අපිට එහෙම නමක් මත පදනම් වූ පක්ෂයක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපි ඉදිරි අනාගතේ ඒ අවශ්‍ය නායක පෙළගැස්මත් එක්ක මේ රට සංවර්ධනයේ දිශාව කරා අනිවාර්යෙන් අරගෙන යනවා. ඒ නිසා ව්‍යාත්මක එක්සත් ජාතිපක්ෂයේ 20යි 25 වැඩපිළිවෙල කොපි කරාට ඒකට 20යි 30 කියලා දාගෙන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරාට ඒක සැබවින්ම අපේ වැඩපිළිවෙලේ කාබන් කොපියක් විදිහට තමයි වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ. හැබැයි මේක ඉදිරිපත් කිරීමේදී මේක පාවිච්චි කරන ස්ථානය ගැනත් අපිට කියන්න ඕන. ඊයේ පෙරේදා මේ රාජපක්ෂවරුන්ගේ කාලෙදී සින්නක්කරව චීනයට විකුණන ලද සැංග්‍රිලා හෝටලේ ළඟ ඉඳගෙන ඒක ඇතුළේ ඉඳගෙන ඒකෙන් නොමිලේ පහසුකම් ටික ලබාගෙන කියනවා ජාතිකත්වය ගැන. හැබැයි සින්නක්කරව විකුණපු තැන ඉඳන් මේ කතා කරන්නේ. දකුණු අත පැත්තෙන් තියෙන්නේ පෝට් සිටි එක. සින්නක්කරව අපේ භූමිය විකුණපු තැන දකුණු පැත්තෙන් තියෙනවා. එතන ඉඳගෙන කතා කරනවා ව්‍යාත්මග. ඒතර ව්‍යාත්මග නිර්මාණකරුවෝ මේ ගොඩනැගිල්ල මේ භූමිය සින්නක්කරව පිඹුරුපත් සකස් කළ රටට අහිමි කරන්න කටයුතු කරපු පිරිසක්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඒ අයගේ ඇත්ත తত্ত্বය රටේ ඉන්න ජනතාව දන්නවා කියන කාරණේ. ඒ නිසා ජනතාව ගොනාටම් දන්න ජනතාවට වැරදි අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනවා නම් ජනතාව ඒක සනිකෙන් අවබෝධ කරගන්නවා. විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයෝ නගා සිටවන්න මේ රජය විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. සමහරු මතයක් ස්ථාපිත කරන්න හදනවා මේ ආණ්ඩුව බදු වැඩි කරා කියලා. හැබැයි මෙච්චර කාලයක් මේ රටේ බදු ආදායමෙන් 80%ක් සඳහා දායකත්වය දුන්නේ රටේ සමස්ත දුප්පත් ජනතාව. දුප්පත් ජනතාව 80%ක් ලබලා දුන්නේ සමස්ත ජනතාවගෙන්. 20%යි ව්‍යාපාරිකයන්ගෙන් ධනවතුන්ගෙන් එකතු කරුවේ. අද මේ 80 60 සීමාව දක්වා අරගෙන එද්දී මේ අය කෑ ගහනවා බදු වැඩි කරනවා බදු වැඩි කරනවා කියලා. හැබැයි දුප්පත් මිනිස්සුන්ට මේක සමහරට නොතේරෙනවා වෙන්න පුළුවන්. ඇත්ත කතාව දුප්පතුන්ගෙන් එකතු කරන බදු ප්‍රමාණය අඩු කරලා ධනවතුන්ගෙන් එකතු කරන ප්‍රමාණය වැඩි කරන්නයි කටයුතු කරන්නේ. දැන් අපි දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කතා කරද්දී විදේශ ආයෝජන වලින් සුපර්ගෙන් බද්ද අය කරනවා කියලා කිව්වා. පැහැදිලිව මලික් සමරවික්‍රම මැතිතුමා කිව්වා ඒ කරපු ආයෝජනය වගේ දෙගුණයක් ලාභ ලැබුවට පස්සේ තමයි ඒගොල්ලන්ගෙන් බද්ද අය කරන්න කියලා. එහෙම කියද්දිත් එතුමා තවදුරටත් ඒ විදේශ ආයෝජකයෝ සතුටු කරන්න ඕන, එයාලට බදු අය කරන්න ඕනේ නැහැ කියන පදනම ඉදන් කතා කරුවා. ඉතින් මේ දෙබිඩි පිළිවෙත අපිට ප්‍රශ්නයක්. රටේ ජනතාව අවබෝධ කරගන්නවා මේගොල්ලෝ කවුරු වෙනින්ද පෙනී සිටින්නේ කියන කාරණේ. තීරුබදු සහන නිදහස් කරන්න අපි දන්නවා
අලින් මන්නාර මන්තුමා තව මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම පෙට්‍රෝලියම් බදු, දුම්කොළ බදු, ස්ප්‍රීතු බදු මේ ගිවිසුම් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා රජයේ ආදායම් ආරක්ෂා වෙලා තියෙනවා මේ ගිවිසුම් වලින්. තේන මේගොල්ලෝ මේ කතා කරන්නේ මොන මොන කාරණා ඉස්මතු කරන්නද වෙන මොකුත් නෙමෙයි. රාජ්‍ය ආයෝජකයන් දිරිගන්වන්න රටට වැඩි ආයෝජක ප්‍රමාණයක් ගේන්න කටයුතු කරද්දී ඒවට අකුල් වෙලන්න රට තුල අස්ථාවර භාවයක් ඇති කරන්න කටයුතු කරන ආකාරයක් තමයි පේන්නේ. ඒ නිසා පැහැදිලිවම කියනවා ගරු මලික් සමරවික්‍රම මැතිතුමා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදයේ යටතේ ක්‍රියාත්මක කරන මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තුලින් රටේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජකයෝ දිරිමත් වෙනවා. ඒ වගේම මේ අඩුපාඩුවක් තියෙනවා නම් ඉදිරියේ නිවැරදි කරන්න කටයුතු කරන්න පුළුවන් තත්ත්වය මත මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා කියන එක මතක් කරමින් අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් ස්තුතියි දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Next honorable Vielendra, you have 10 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, நாட்டிலே பொருளாதார ரீதியான புதிய திட்டங்களையும் வர்த்தக உடன்படிக்கைகளை மேற்கொண்டு அதனூடாக நாட்டை கட்டியெழுப்புவது பற்றி நாங்கள் பேசிக்கொண்டிருக்கின்ற இந்த தருவாயிலே நாட்டை பொருளாதார ரீதியாக வளமுள்ளோர் நாடாக நாங்கள் மாற்ற வேண்டுமானால் முதலாவது அரசியல் ரீதியிலான ஒரு ஸ்திரத்தன்மையை பற்றி நாங்கள் சிந்திக்க வேண்டும். அரசியல் ரீதியாக எமது நாடு ஒரு காத்திரபூர்வமான ஆரோக்கியமான ஒரு ஸ்திரத்தன்மையை பேணுகின்றதா என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டும். ஏனென்றால் இன்று வெளிநாடுகளிலே இருக்கின்ற முதலீட்டாளர்கள் தங்களுடைய முதலீடுகளை இலங்கையிலே முதலீடு செய்வதற்கு தயங்குகின்ற நிலைமை தொடர்ச்சியாக இடம்பெற்று கொண்டே இருக்கிறது. ஆகவே இந்த நிலைமை மாற்றப்பட வேண்டுமானால் அரசியல் ரீதியிலான ஸ்திரத்தன்மை முதலாவது நாட்டிலே ஏற்படுத்தப்பட வேண்டும், பேணப்பட வேண்டும். அவ்வாறான ஒரு நிலைமை உருவாகும் பொழுது இந்த நாட்டிலே நாங்கள் பல சர்வதேச ரீதியிலான வர்த்தக உடன்படிக்கைகளை மேற்கொள்ள முடியும், பல முதலீட்டாளர்களை இங்கு கொண்டு வர முடியும், பல திட்டங்களை நாங்கள் திட்ட முன்மொழிவுகளை இந்த நாட்டிலே திட்ட அமுலாக்கம் செய்ய முடியும். ஆகவே இந்த நாட்டில் இருக்கின்றதான அரசியல் ரீதியிலான ஸ்திரமற்ற தன்மை தேசிய இனப்பிரச்சினைக்கான ஒரு தீர்க்கமான முடிவு இதுவரை எட்டப்படாமல் ஒரு அரசியல் அமைப்பு மாற்றத்துக்கூடாக இலங்கையில் 3 தசாப்தத்துக்கு மேலாக புரையோடி காணப்படுகின்றதானே இந்த தேசிய இன பிரச்சினைக்கு உரிய ஒரு ஒழுங்கமைக்கப்பட்ட தீர்வு எடுக்கப்படாத நிலைமை இந்த அரசியல் அமைப்பு மாற்றத்துக்கூடாக கொண்டு வரப்பட வேண்டும் என்ற நிலையிலே நாங்கள் இன்று அதையெல்லாம் ஒரு பக்கம் வைத்துவிட்டு இப்பொழுது நாங்கள் பொருளாதார ரீதியான ஸ்திரம் பற்றி பேசுகிறோம். ஆகவே அவசியமாக அடிப்படையாக செய்யப்பட வேண்டிய இந்த தேசிய இனப்பிரச்சினைக்கான தீர்வு என்ற விஷயம் மிக முக்கியமானது. அது இலங்கை அரசியலினுடைய ஸ்திரத்தன்மையை மேலும் வலுவூட்டக்கூடியதாக இருக்கும். அத்துடன் இன்று நாங்கள் சில திட்டங்களை உருவாக்கும் பொழுது அடிமட்டத்திலிருந்து அதை சரியான முறையிலே ஆராய்ந்து இந்த நாட்டுக்கும் இந்த நாட்டு மக்களுக்கும் அது எந்த விதத்திலும் பாதிப்பை கொண்டு வராத வகையிலே இந்த நாட்டினுடைய வளத்தை பாதிக்காத வகையிலே பௌதிக வளங்களாக இருக்கலாம், மனித வளங்களாக இருந்தாலும் அது அவர்களை பாதிக்காத வகையிலே அத்தகைய திட்டங்களை நாங்கள் உருவாக்கி கொள்ள வேண்டும். இன்று எங்களுடைய மனித வளம் பாவனைக்கு உட்படுத்தாத வகையிலே செல்லுகின்ற நிலைமை இருக்கின்றது. நாங்கள் தொழில்நுட்பம் பற்றி பேசலாம், சர்வதேச ரீதியிலான உடன்படிக்கை பற்றி பேசலாம், எங்களுடைய மனித வளம் என்பது எந்த அளவுக்கு பயன்பாட்டுக்கு உள்ளாக்கப்படுகிறது, எந்த அளவுக்கு பயன்பாட்டுக்கு உள்ளாக்கப்பட்டு கொண்டிருக்கிறது. இன்று எத்தனையோ இளைஞர்கள் யுவதிகள் இந்த நாட்டிலே வேலை வாய்ப்பு ஏற்று அரசாங்கத் துறையிலே தனியார் துறையிலே இந்த அரசு வரும்பொழுது 10 லட்சம் இளைஞர் யுவதிகளுக்கு வேலைவாய்ப்பு வழங்குவதாக கூறியது, பல படித்த இளைஞர்களுக்கான சுயதொழில் கடன்களை வழங்குவதாக கூறியது. ஆனால் இன்று அது எந்த அளவுக்கு இங்கு நிறைவேற்றப்பட்டிருக்கிறது, எந்த அடைவு மட்டத்தை அது பெற்றிருக்கின்றதை நாங்கள் சிந்திக்க வேண்டும். இன்று ஜப்பான் போன்ற நாடுகள் உலகத்திலே பல அபிவிருத்தி அடைந்த நாடுகளை நாங்கள் எடுத்து பார்க்கும் பொழுது மனித வளத்தை மிக சிறப்பான முறையிலே அந்த நாட்டினுடைய மனித வளத்தை சிறப்பான முறையில் பயன்படுத்திய அந்த நாட்டினுடைய பௌதிக வளங்களை சிறப்பான முறையில் பயன்படுத்திய நாடுகள் இன்று அபிவிருத்தியிலே சிறப்பான முன்னேற்றத்தை அடைந்திருக்கின்றன. ஆகவே நாங்கள் எங்கள் நாட்டில் இருக்கின்ற மனித வளத்தை சிறந்த முறையில் பயன்படுத்த வேண்டும். உண்மையிலே இன்று ஒரு சில முக்கியமான பிரச்சனைகளை குறித்து நான் இந்த விவாதத்துக்குள்ளாக பேச விரும்புகிறேன். அண்மையிலே கிழக்கு மாகாணத்திலே வழங்கப்பட்டதான தொண்டர் ஆசிரியர் நியமனம் தொடர்பான பிரச்சனை, இந்த தொண்டராசிரியர்களுக்குரிய நியமனம் குறித்து நாங்கள் பல தடவை பேசியிருக்கின்றோம். எங்களுடைய தொண்டராசிரியர்கள் பல ஆர்ப்பாட்டங்களை மேற்கொண்டிருக்கிறார்கள். அதன் பிரகாரமாக கடந்த 2 வாரங்களுக்கு முன்பு வெளியாகிய நேர்முக பரீட்சைக்கு பின்பு வெளியாகிய தொண்டராசிரியர் நியமனத்திலே 456 தொண்டராசிரியர்கள் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். கிழக்கு மாகாணத்திலே கிழக்கு மாகாண சபையிலே நடந்த இந்த நேர்முக தேர்விலே 456 தொண்டராசிரியர்கள் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். இந்த 456 தொண்டராசிரியர்கள் தெரிவிலே பல்வேறுபட்ட குளறுபடிகள் இடம்பெற்றிருக்கின்றன. பல்வேறுபட்ட பொய்யான ஆவணங்கள் சமர்ப்பிக்கப்பட்டு தொண்டராசிரியர் நியமனங்கள் அங்கே வழங்கப்பட்டிருக்கின்றன. உண்மையிலே அதாவது 1999 2005-2006 வரை தொடர்ச்சியாக அதிகஷ்ட பிரதேசங்களிலே தங்களுடைய உயிரையும் துச்சமாக மதித்து ஆசிரியர்கள் பாடசாலைகளுக்கு செல்ல முடியாத காலங்களிலே யுத்தம் நடந்து கொண்டிருக்கின்ற பகுதிகளுக்குள்ளே அந்த தொண்டராசிரியர்கள் தங்களுடைய சேவைகளை பாடசாலைகளிலே வழங்கியிருக்கிறார்கள். அந்த கஷ்ட பிரதேசங்களில் இருக்கின்ற அதிபர்கள் அந்தந்த கிராமங்களிலே இருக்கின்ற படித்த பிள்ளைகளை தொண்டராசிரியர்களாக நியமித்து அந்த பாடசாலைகள் மூடப்படாத நிலையிலே அந்த பாடசாலைகளுக்கு மூடு விழா வைக்காத நிலையிலே அந்த பிள்ளைகளை கொண்டுதான் அந்த பாடசாலை பிள்ளை பாடசாலையில் உள்ள பிள்ளைகளுக்கு கற்றல் சார்ந்த செயற்பாடுகள் மேற்கொள்ளப்பட்டன. ஆனால் அண்மையிலே கிழக்கு மாகாண சபையிலே தொண்டராசிரியருக்கான நேர்முக பரீட்சை நடந்த பொழுது 2005-2006-2007களிலே கடமை புரிந்ததற்கான ஆவணங்கள் தான் அந்த நேர்முக தேர்விலே பார்க்கப்பட்டது. இது ஒரு வகையிலே திட்டமிட்ட ஒரு செயற்பாடாகத்தான் பார்க்கிறேன். காரணம் என்னென்று சொன்னால், திருகோணமலையிலே அதி யுத்தம் நடந்து கொண்டிருந்த காலத்தில் கிளிவட்டி, மூதூர், சம்பூர், கட்டப்பரிச்சான், பள்ளிக்குடிப்பு, இலங்கை துறைமுகத்துவாரம் போன்று பல பகுதிகள், வெறுகள், மட்டக்களப்பிலே வாகரை, கட்டுமுறிவு என்று மட்டக்களப்பினுடைய படுவாங்கரை பகுதிகள், பல கிராமங்கள், இந்த பகுதிகளிலே யுத்தம் நடந்து கொண்டிருந்ததினால் திருகோணமலையில் இருந்த பலர், 60க்கும் மேற்பட்டோர் மட்டக்களப்பை நோக்கி அகதிகளாக இடம்பெயர்ந்தார்கள். மட்டக்களப்பு மாவட்டத்திலே படுவாங்கரையில் இருந்த மக்கள் முழுமையாக எழுவாங்கரை நகர்ப்புறத்தை நோக்கி இடம்பெயர்ந்தார்கள். அவ்வாறு அவர்கள் இடம்பெயரும் பொழுது தங்களுடைய உடைமைகளை விட்டுவிட்டு தங்களுடைய ஆவணங்களை கூட எடுத்துக்கொள்ளாமல் தான் அவர்கள் இந்த இடம்பெயர் இடம்பெற்றது. ஆகவே அவர்கள் 2006களிலே 7 பகுதிகளிலே அகதி முகாம்களிலே இருந்தார்கள். தொண்டராசிரியர்களாக இந்த அதிகஷ்ட பிரதேசங்களிலே கடமை புரிந்தவர்கள் இந்த தொண்டராசிரியர்கள் அந்த காலப்பகுதிகளிலே அவர்கள் அகதி முகாம்களிலே இருந்தார்கள். ஆனால் நேர்முக தேர்விலே நேர்முக தேர்விலே 2005-2006-2007 என்று 3 வருஷம் பார்க்கப்பட்டது. இன்று இந்த தொண்டராசிரியர் நியமனத்திலே உள்வாங்கப்பட்டிருக்கின்ற 80 வீதமானவர்கள் நகர்ப்புறத்தை மையப்படுத்தியவர்கள். நாங்கள் இவர்களுக்கு நியமனம் வழங்க வேண்டாம் என்று கூறவில்லை. ஆனால் உண்மையாக ஆசிரியர்கள் செல்ல முடியாத, ஆசிரியர்கள் தேவைப்பாடு உள்ள கஷ்ட பிரதேசங்களிலே போக்குவரத்து இல்லாத, போக்குவரத்து பஸ்கள் கூட செல்ல முடியாத காலம், அவ்வாறான சூழலிலே பைசிக்கிளிலே சென்று நடையாக சென்று பல இன்ப துன்பங்கள், இராணுவங்களிலே அவர்கள் கை செய்யப்பட்டு அடி வாங்கி தங்களை அர்ப்பணித்து செயற்பட்ட இந்த தமிழ் தொண்டராசிரியர்கள் முற்றிலுமாக புறக்கணிக்கப்பட்டிருக்கிறார்கள். நாங்கள் அண்மையிலே அறிகிறோம், கிழக்கு மாகாண ஆளுநர் அவர்கள் இந்த நேர்முக தேர்வை திரும்ப நடத்துவதாக. ஆகவே நாங்கள் கூறிக்கொள்கின்ற விடயம் என்னென்று சொன்னால், இந்த 456 பேருக்கும் கிழக்கு மாகாணத்திலே தொண்டராசிரியருக்குரிய ஆசிரியர் நியமனம், நிரந்தர நியமனம் வழங்கப்படும் பொழுது உண்மையிலே கிழக்கு மாகாணத்திலே பாதிக்கப்பட்டு கஷ்ட பிரதேசங்களிலே தங்களுடைய உயிரையும் துச்சமாக மதித்து சேவையாற்றிய அத்தனை தமிழ் தொண்டராசிரியர்களுக்கும் இதிலே உள்வாங்கப்பட வேண்டும். அது உரிய முறையில் நடைமுறைப்படுத்தப்பட வேண்டும். அவ்வாறான நடவடிக்கை மேற்கொள்ளப்படாவிட்டால் நாங்கள் கிழக்கு மாகாணத்திலே இந்த தமிழ் தொண்டராசிரியர்களுக்குரிய நியமனம் வழங்கப்படாத பட்சத்திலே ஜனநாயகப்படுத்தப்பட்ட பல்வேறு போராட்டங்களை முன்னெடுக்க நாங்கள் தயங்கப் போவதில்லை. ஆகவே பாதிக்கப்பட்டு நிற்கின்ற, வறுமையான வறுமை கோட்டுக்கு கீழ் வாழ்கின்ற, 40 வயசை கடந்து 42 வயசை கடந்து 10 வருஷம் 15 வருஷம் தங்களுடைய வாழ்க்கையை தொண்டராசிரியர் என்ற அடிப்படையில் தொலைத்து நிற்கின்ற இந்த அப்பாவி தமிழ் தொண்டராசிரியர் பிள்ளைகள், அவர்கள் பல போராட்டங்களை கடந்த காலங்களிலே கற்பிணி தாய்மார்கள் கை குழந்தைகளோடு அவர்களை பார்க்கும் பொழுது அழுகை வருகிறது, கால்களிலே விழுந்து அழுகிறார்கள். அவ்வாறு இருந்தும் திட்டமிட்டு வெளிநாடிலே இருக்கிற ஒருவருக்கு பதிலாக ஒருவர் நேர்முக பரீட்சைக்கு சென்றிருக்கின்றார். நேர்முக பரீட்சை லிஸ்டிலே அவருடைய பெயர் வந்ததும் அவர் வெளிநாட்டிலிருந்து வந்து விட்டார். அநியாயமான முறையிலே கிழக்கு மாநிலத்திலே இந்த கஷ்ட பிரதேசத்தில் வேலை செஞ்ச தமிழ் தொண்டராசிரியர் பிள்ளைகளை வேணுமென்று புறக்கணிக்கும் வகையிலே நடத்தப்பட்ட இந்த நேர்முக பரீட்சை ரத்து செய்யப்பட வேண்டும். அல்லாதுபடியின் அந்த பிள்ளைகள் அனைவரும் உள்வாங்கப்பட வேண்டும் என்ற விஷயத்தை நான் இந்த உயரிய சபையிலே தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். கல்வி அமைச்சர் பிரதமர் இந்த விஷயத்திலே தலையிட்டு உடனடியாக பாதிக்கப்பட்டு பல வருஷங்களாக தொழிலுக்காக காத்திருக்கின்ற, இதை விட்டால் இன்னொரு தொழிலில் என்ற நிலை இருக்கின்ற அந்த தொண்டராசிரியர்களுக்குரிய நியமனம் வழங்கப்பட வேண்டும் என்பதை நான் இந்த இடத்தில் கூறிக்கொள்கிறேன். நன்றி.
Thank you.